Honorable Iran Vikram.
Stuti, ada me kalthabi me yojanaava venuvata parliamentuve mulin yojana kala tibune Lanka Mahajana Bankuve panate e panata pratisanskarane karannata sanshodhane karannata vada vivadaya giye satiye tiyela ada tawat sanshodhana genella chandayak diyak tiyanna tibuna avasthawa namuth vipakshanayakatuma kathanayakatumata liyumanak liyela ඒ ලියුමනෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒක කල් දාන්න කියලා. ඉතින් ඒක මං හිතන්නේ සතියක් දෙකක් කල් දානවා ඉල්ලීම උඩ. මොකද අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් හදිසියෙ කරන්න අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඒක කල් දීලා ඒක වාද විවාද කරන්න පුළුවන්. නමුත් ඒ වගේම අද මේ කල් තැබීමේ යෝජනාව දිහා බලනකොට මට නිකන් හිතෙනවා මේ ලියුමනයි මේ කල්තබීමේ යෝජනාවේ අතරේ සම්බන්ධතාවයක් තියෙනවද කියන ප්‍රශ්නේ එකපාරින්ම මනසට පැන නැගෙනවා. මොකද සාමාන්‍යයෙන් අද මේ යෝජනාව කියවනකොට කිව්වා මේ මුදල් අවභාවිතයක් ගැන කියලා සඳහන් කළා. මුදල් අවභාවිතයක් ගැන කතා කරනකොට යම් කිසි කරුණු කාරණා තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් ඒව ගැන සාකච්ඡා කරනකොට එක්කෝ විගණකාධිපති තුමාගේ වාර්තාවක් තියෙන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා කියන එක. එහෙම කිසිම වාර්තාවක් ගැටලුවක් නැහැ. නැත්තම් කෝප් සභාවේ හෝ කෝප සභාවේ පාර්ලිමේන්තුවේ තියෙන මේ කාර්ක සභා දෙකේ සාකච්ඡා කරලා වාද විවාද කරලා ඒකේ යම්කිසි වාර්තාවක් තිබෙන්නට ඕනේ. එහෙම වාර්තාවක්වත් නැහැ. විගණකාධිපතිගෙන්වත් නැහැ. කාගෙන්වත් වාර්තාවක් නැහැ. නිකං මේ පත්තරේ තියෙන මොකක් හරි වාර්තාකාරයෙක් ලියලා තියෙන මොකක් හරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ මේ 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 වැදගත් කාලයත් ඒ වගේම පාර්ලිමේන්තුවට මේ වියදම් කරන මුදල නාස්ති කරලා මේ පත්තරේ තියෙන වැවිල්ල මෙතන වාද විවාද කරනවා. මම ඒක මුලින්ම සඳහන් කරන්නට අවශ්‍යයි. ඉතින් මේ කල්තැබීමේ යෝජනාව මට මුලින්ම එන්න තියෙන නිගමනය එතකොට මේක දේශපාලන අරමුණකින් ඉදිරිපත් කරලා දේශපාලන අරමුණකින් ඉදිරිපත් කරලා මේ ජනාධිපති වරණයක් තියෙන යන අවස්ථාවකදී මේක මෙතන ඉදිරිපත් කරලා මඩ ගහන්න මේක වෑයමක් කියන එකත් අපිට පෙනෙනවා කියලා කියන්න ඕනේ. හැමෝම එකග වෙන්න ඕනේ නැහැ. නමුත් අපි සමහරකට ඒක එහෙම පෙනෙන්නට ඕනේ. දැන් මේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්තාවල් තියෙනවා. ඕන කෙනෙකුට ඒක ලබා ගන්නට පුළුවන්. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳලා අගෝස්තු 31 වෙනකන් ලැබුණ ආදායම ඒ වගේම වියදමත් සඳහන් කරලා තියෙනවා. මේක ලබා ගන්නට පුළුවන්. අද අපි දීලා තියෙනවනේ තොරතුරු දැනගැනීමේ අයිතිය දීලා තියෙනවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීට විතරක් නෙමෙයි ඕන පුරවැසියෙකුට ලබා ගන්න පුළුවන්. ඒ අයිතිය දුන්නේ අපේ රජය. මොකද අපි කරන දේවල් හංගලා කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි කරන දේවල් අපි කරන්නේ විවෘතව අපි කරන්නේ. අපි මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා. මේ ජනාධිපති වර්ණයෙන් පස්සේ මං හිතන්නේ මේ පැත්තෙත් වෙන්න පුළුවන් මේ රටේ අලුත් දේශපාලන පරපුරක් මේ රට බාර ගන්නට ඕනේ. මේ වෙනස් වීම ඉදිරියට ගෙනියන්න අලුත් දේශපාලන පරපුරක් මේ රට බාර ගන්නට ඕනේ. එතකොට මේකේ වියදම ගැන සඳහන් කරනවා රුපියල් මිලියන 339ක් බිලියන වලින් කිව්වලා 3.3ක් වියදම් කරලා තියෙනවා මේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. ඒකේ හුඟක් විස්තර තියෙනවා. ඒ විස්තර ලබා දෙන්නට පුළුවන්. නමුත් උදාහරණ හැටියට කිව්වොත් සංවර්ධන කටයුතු කරලා තියෙනවා. ආගමික සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒතර උදාහරණ වශයෙන් කිව්වොත් සංවර්ධන කටයුතු කරලා කිව්වොත් තිස්ස මහරහමේ වෙහෙරගොඩැල්ල චෛත්‍ය මිලියන 7.5යි. අනුරාධපුර මහ විහාරයේ මිරිසවැටිය තූපාරාමේ මිහින්තලයේට මිලියන 626ක් පමණ. අබේගිරියට මිලියන 47ක්. ජේතවනයට මිලියන 147ක්. ඒ වගේ මම මේ තෝරලා කියන්නේ හුඟක් දේවල් තියෙනවා මේ කියන්න වෙලාවක් නැහැ තියෙන සීමිත කාලය නිසා. එතකොට කූරගලට මිලියන 65ක්. ඒ වගේම ආගමික සිද්ධාස්ථාන බලපුවාම තිස්ස මහා රාම රජ මහා විහාරයට මිලියන 75ක්. එතකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ
Honorable Minister,
Honorable
Minister, do you have two more minutes?
Rakshasana million 27ak, Katharagama Kiriviherata 47ak, Madumata Siddhasthanayata rupiyal million 54ak, Thalavila Shanta Ana Siddhasthanayata rupiyal million 50ak. Me udaharana velawa nathi nisa mage vistara walata yanne neha. E wagema me aamaatyanche hara sisudaham sevana daham paasal 352 kata ඒව වලට දිස්ත්‍රික්ක 25ක තෝරගෙන ඒව වලට ආයෝජනය කරගෙන යනවා ඊට අමතරව අරණේරි ඒක දෙමළ වචනයක් සිංහලෙන් කිව්වොත් ඒකට කියන්න පුළුවන් සදාචාරය කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් මොරැලිටි කියලා කියනවා ඒ ස්ථානවලටත් ඒ ස්ථානවලත් ඒ දහම් පාසල් ශක්තිමත් කරන්න යටිතල පහසුකම් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා මේවා මේ පුද්ගලික කොන්ත්‍රාත්තු කරුවන්ට දීලා නැහැ ආමාත්‍යාංශයේ ආයතන වලට මේ සියල්ලක්ම දීලා තියෙන්නේ. ඒක පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ වගේම පාස්කු ඉරිදිනන් විශාල ප්‍රහාරයක් ඇති වුණා. මම මේ යෝජනාව ඉදිරිපත් කරනකොට කවුද මෙතන නැගිටලා කිව්වා. මං අහන්න කැමැති. එතකොට මේ පාස්කු ඉරිදින වුණ ප්‍රහාරය නිසා මේ අපි සියලු දෙනා දන්නා කටුව පිටියේ පල්ලියක් තිබුණා, කොච්චි කඩේ පල්ලියක් තිබුණා, මඩකලපුවේ පල්ලියක් තිබුණා. මේවා මේක ත්‍රස්ත ප්‍රහාරයක්. මේ ත්‍රස්ත ප්‍රහාරයක් මේක. මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා මේ ගොඩනැගිල්ල වල ප්‍රහාරයක් ඇති වුණාම ඒව ප්‍රතිසංස්කරණය කරන එකේ වරදක් තියෙනවද කියන එක මම අහන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මොනවද කළේ මේ අන්තවාදීන්. ඒ අන්තවාදී හැමතැනම ඉන්නවා. ඊට පස්සේ කලබලයක් ඇති කළා. ඊට පස්සේ මුස්ලිම් දේවස්ථාන වලට පහර ගෙන ගියා. එතකොට එදා මට මතකයි කතානායකතුමාගේ ආරාධනාවෙන් රාජ්‍ය ඇමතිතුමා රුවන් විජේවර්ධනයි මමත් අපි ගිහා අස්ගිරියෙත් මල්වත්තෙත් නායක ස්වාමින් වහන්සේලා මුණ ගැසිලා මේක ගැන සාකච්ඡා කරන්න එන ගමන් මිනුවන්ගඩෙන් රුවන් විජේවර්ධන ඇමතිතුමයි මමයි බැස්සා. ඇයි මුස්ලිම් දේවස්ථාන වලට ගහගෙන ගියා. ඒවවල ලයිස්තුත් තියෙනවා. අපි කොච්චර වියදම් කරලා තියෙනවද කියලා ඒව ප්‍රතිසංස්කරණය කරන්න ඒ අවස්ථාවේදී. දැන් මෙතන කතාව කරනකොට කිව්වා පුරා විද්‍යා නටබුන් තියෙන තැන්වල ඒව ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. මං හිතන්නේ යෝජනාව හොඳයි. ඇමතිතුමා දැම්මම නැගිටලා කිව්වා ඇමතිතුමා ඒව ලයිස්තු දෙන්න. ඒවා අපි බලලා ඒ සිද්ධාස්ථානත් ඒ වගේම ඒ ඓතිහාසික ස්ථාන අපිට පුළුවන් ඒව ප්‍රතිසංස්කරණය කරන්නට පුළුවන්. එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ
ඇමතිතුමා කාලය අවසන්
කරනවා 25ක ආදායම 25ක් ඒ සඳහා යෝජනා කරන්නට පුළුවන්. ඒකටත් මුදල් දීලා තිබෙනවා. නමුත් එතන තවමත් ඉස්සර තිබුණ වැඩ තාම එතන කරගෙන යනවා. ඉතින් මම අවසන් කරන්නට කැමති 2019 මේ ඓතිහාසික ස්ථානවල යටිතල පහසුකම් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. රුපියල් බිලියන 3.8ක් වියදම් කරලා ඒ වැඩපිළිවෙලත් අපි ක්‍රමානුකූලව කරගෙන යනවා. ඉතින් මම නැවතත් කියනවා මේ 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 ගෙනල්ලා තියෙන මේ යෝජනාව අපි මේ පත්තරවල තියෙනවා මෙතනට ගෙනලා වාද විවාද කරලා මේ පාර්ලිමේන්තුවේ කාලයත් පාර්ලිමේන්තුවේ මහ ජනතාවගේ මුදලත් මේවා ගෙනස්ති කරන්න එපා කියන එකත් මතක් කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි මාන්විමිගේ ශ්‍රේණිසන්.
வணக்கம். சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்று மத்திய கலாசார நிதியம் பற்றிய விவாதம் எடுத்துக்கொள்ளப்பட்டிருக்கின்றது. அந்த வகையில் இந்த மத்திய கலாசார நிதியம், அதாவது எமது நாட்டில் கலாசாரத்திற்காக ஒதுக்கப்படுகின்ற மொத்தமான நிதியமாக இந்த மத்திய கலாசார நிதியம் கருதப்படுகின்றது. எனவே இந்த மத்திய கலாசார நிதியத்தினை சகல கலாசார அமைப்புகளுக்கும் பகிர்ந்தளிக்கக்கூடிய விதத்தில் அந்த செலவுகள் செய்யப்பட்டிருக்க வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கின்றோம். ஆகவே எங்களுடைய நாட்டை பொறுத்தமட்டில் 4 விதமான வழிபாட்டு தலங்கள் காணப்படுகின்றன. பௌத்த வழிபாட்டு தலங்கள் காணப்படுகின்றன, இந்து வழிபாட்டு தலங்கள் காணப்படுகின்றன, கிறிஸ்தவ வழிபாட்டு தலங்கள். இதையும் விட இன்னும் இருப்பது என்னவென்றால் இஸ்லாமிய வழிபாட்டு தலங்கள் இருக்கின்றன. எனவே எங்களுடைய நான்கு மதங்கள் இங்கு கலாச்சாரங்களை கடைபிடித்து வருகின்ற ஒரு சூழ்நிலையில் நான் நினைக்கின்றேன், எங்களுடைய கலாச்சாரத்திற்கு பொறுப்பாக இருக்கின்ற கௌரவ அமைச்சர் அவர்கள் இந்த நான்கு கலாச்சார அமைப்புகளையும் அல்லது கலாச்சாரத்தை பின்பற்றுகின்ற மதங்களையும் அடிப்படையாக கொண்டு அந்த நிதியினை பகிர்ந்து அளித்து செலவு செய்திருப்பார் என்று நாங்கள் எதிர்பார்க்கின்றோம். ஏனென்றால் நாங்கள் ஒரு பன்மைத்துவ சமூகங்களை கொண்ட ஒரு நாட்டில் வாழ்ந்து கொண்டிருக்கின்ற போது முக்கியமாக எங்களுடைய நாட்டில் பல ஓரின கலாச்சாரமுடைய நாடுகளில் ஆட்சி செய்வதை விட பல்லின கலாச்சாரமுடைய மக்களை ஆட்சி செய்வதும் பரிபாலிப்பது என்பதும் ஒரு கஷ்டமான ஒரு காரியம் என்பதை எல்லோரும் விளங்கிக் கொள்வார்கள். அந்த அடிப்படையில் இந்த கலாச்சார நிதியம் என்பது பன்மைத்துவ சமூகத்திற்கு ஏற்ற விதத்தில் பகிர்ந்தளிக்கப்பட்டு சகல இனத்தவர்களும் அந்த நிதியின் மூலமாக பயன்பெறக்கூடிய விதத்தில் அந்த செலவினங்கள் அமைந்திருக்க வேண்டும் என்பது எங்களுடைய எதிர்பார்ப்பாகும். அதுவும் ஒரு நியாயமான எதிர்பார்ப்பாக இருக்கின்றது. எங்களுடைய அமைச்சர் அவர்கள் இந்த வீடமைக்கின்ற பணிகளை எடுத்துக்கொண்டால் அநேகமாக எல்லா சமூகத்தையும் திருப்திப்படுத்தக்கூடிய விதத்தில் அவருடைய வீடமைப்பு நிர்மாண பணிகள் பட்டி தொட்டியெல்லாம் அவருடைய பணிகள் வியாபித்திருக்கின்றது என்பதை நாங்கள் அறிவோம். மட்டக்களப்பு மாவட்டத்தில் குறிப்பாக அம்பாந்தோட்டை மாவட்டத்திற்கு அடுத்ததாக பல வீடுகள் கட்டி கொடுக்கப்பட்டிருக்கின்றது என்பதையும் நாங்கள் அறிவோம். அதில் நாங்கள் எந்த குறையும் சொல்வதற்கு தயாராக இல்லை. அதற்காக நான் உங்களை பாராட்டுகின்ற அதே வேளை இந்த கலாச்சார நிதியம் பற்றிய விடயத்திலும் கூட இந்த உங்களுடைய வீடமைப்பு திட்டத்தில் காட்டுகின்ற அதே பார்வையை அதே செயல்பாட்டினை நீங்கள் கொண்டு செல்லுகின்ற போது உங்களுடைய வீடமைப்பு பணிகளோடு சமாந்தரமாக இந்த கலாச்சார பணிகளும் பரந்துபட்டு செயல்படும் என்பது எங்களுடைய எதிர்பார்ப்பாக இருக்கின்றது. குறிப்பாக சொல்லப்போனால் இந்த அறநெறி பாடசாலைகளை அமைக்கின்ற செயல்பாடு, தர்ம பாடசாலைகள் என்று சொல்லப்படுகின்ற அறநெறி பாடசாலைகள் எங்களுடைய தமிழ் பிரதேசங்களில் அமைக்கப்படுகின்ற செயல்பாடுகளை முன்னெடுத்து வருகின்றீர்கள். அதேபோன்று பல்வேறு பிரதேசங்களிலும் பல்வேறு மத கலாச்சாரங்கள் காணப்படுகின்ற போது அந்த மத கலாச்சாரங்களுக்கு ஏற்ற விதத்தில் இந்த நிதி செலவு செய்யப்பட வேண்டும் என்பது எங்களுடைய எதிர்பார்ப்பாக இருக்கின்றது. அதேபோன்று கலாச்சாரம் என்பது ஒவ்வொரு இனத்திற்கும் ஒரு முக்கியமான ஒரு அடையாளமாக இருக்கின்றது. அவர்களுடைய வரலாற்றை எடுத்துக்காட்டுகின்ற ஒரு பின்னணியில் அமைந்திருக்கின்ற ஒரு பொக்கிசமாக அமைந்திருக்கின்றது. இவ்வாறு பின்னணியில் காணப்படுகின்ற அந்த பொக்கிசம் என்பது ஒவ்வொரு இனத்தவர்களாலும் ஒவ்வொரு கலாச்சாரத்தவர்களாலும் பேணி பாதுகாக்கப்பட வேண்டிய ஒரு முக்கியமான ஒரு முதுச பொருளாக அல்லது பாரம்பரிய பொருளாக அது அமைந்திருக்கின்றது. இந்த பாரம்பரியத்தை கடைபிடிக்கின்ற போதுதான் ஒரு பக்குவமான ஒரு செயல்பாடு நடைபெறுமாக இருந்தால் இந்த பன்மைத்துவ சமூகங்கள் மத்தியில் முரண்பாடுகள் இல்லாமல் பகைகள் இல்லாமல் அது சரியான வழியில் கொண்டு செல்லப்படுவதற்கு எங்களுக்கு உதவக்கூடியதாக இருக்கும். எனவே பல்வேறுபட்ட விமர்சனங்கள் இருக்கலாம் அல்லது சில விடயங்களில் பல்வேறுபட்ட நோக்குகள் கண்ணோட்டங்கள் காணப்படலாம். ஆகவே இந்த ஒவ்வொரு சமூகத்தவர்களும் பார்க்கின்ற பார்வைகள் வித்தியாசம் வித்தியாசமாக இருக்கலாம். இந்த சமத்துவம், சமதர்மம், சம உரிமை, சம வாய்ப்பு என்கின்ற விடயங்கள் மிகவும் உயர்ந்த விழுமிய கருத்துகளாகும். பன்மைத்துவ சமூகங்களை பொறுத்தமட்டில் சமத்துவமான செயல்பாடு, சமதர்மமான செயல்பாடு, சம வாய்ப்பான செயல்பாடுகள் என்பது முன்னோக்கி நகர்த்தப்படுகின்ற போது நம்பிக்கை என்பது எல்லோர் மத்தியிலும் கட்டியெழுப்பக்கூடியதாக இருக்கும். மாறாக இவற்றில் சில வேளைகளில் ஒரு தவறுகள் ஏற்படுகின்ற போது இந்த தவறுகள் சில வேளைகளில் பல்வேறுபட்ட பாதிப்புகளை ஏற்படுத்தக்கூடியதாக இருக்கும். கடந்த காலத்தில் எமது நாட்டை எடுத்துக்கொண்டால் எமது நாட்டில் வரலாற்று ரீதியாக சில தலைவர்கள் விட்டு வந்த தவறுகள், தப்புகள் என்பது நீண்ட காலத்தில் பல்வேறுபட்ட பிரச்சனைகளை ஏற்படுவதற்கு காரணமாக அமைந்திருக்கின்றது என்பதை நாம் அறிவோம். எனவேதான் வரலாறு எங்களுக்கு பல பாடங்களை அழுத்தம் திருத்தமாக கற்பித்திருக்கின்றது, நல்ல படிப்பினைகளை தந்திருக்கின்றது. எனவே வரலாற்று பாடங்களை நாங்கள் எப்போதும் அனுபவ ரீதியான பாடங்களை நாங்கள் மறந்துவிடக்கூடாது. தொல்லியல் எங்களுடைய பாரம்பரியம், எங்களுடைய மரபுரிமை என்பதெல்லாம் எங்களுக்கு முன்னோர்கள், எங்களுடைய முந்திய சந்ததிகள் எங்களுக்கு அப்படியே கடத்தி கொண்டு எங்களிடம் ஒப்படைத்திருக்கின்ற விடயம், ஒவ்வொருவருடைய சமூக அமைப்பிலும் கூட, ஒவ்வொரு சமூக அமைப்பிலும் கூட இந்த பாரம்பரியம் கலாச்சாரம் என்பது மிக முக்கியமானதாக பேணப்பட்டுக் கொண்டு வருகின்றது. இவ்வாறு பேணப்படுகின்ற அந்த கலாச்சார பொக்கிசத்தை ஒவ்வொரு இனமும் பெரிதாக நினைக்கின்றது. இவ்வாறு ஒவ்வொரு இனமும் ஒவ்வொரு கலாச்சார பிரிவினரும் பெரிதாக மதிக்கின்ற அந்த சொத்தினை மற்ற சமூகத்தினர் சில வேளைகளில் இரண்டாம் நிலையில் கருதுகின்ற போது, அல்லது அவற்றிற்குரிய மரியாதைகள் கொடுக்கப்படாமல் செயல்படுகின்ற போது, அல்லது அப்படியான நிலையங்களை அழிப்பதற்கு முற்படுகின்ற போதுதான் ஒரு நாட்டில் தேசிய ஐக்கியம் என்பதும் தேசிய ஒருமைப்பாடு என்பதும் பிளவுபடக்கூடிய ஒரு நிலைமையை கொண்டு செல்கின்றது. இதெல்லாம் நம்மளுடைய நாட்டில் நாங்கள் பார்த்த ஒரு விடயம். கௌரவ அமைச்சர் அவர்களே, உங்களை பற்றி தமிழ் மக்கள் மத்தியில் நம்பிக்கை இருக்கின்றது, நம்பிக்கை இழக்கவில்லை. எனவே சில செயல்பாடுகளில் குறைபாடுகள் அல்லது பிழைகள் இருக்குமாக இருந்தால், தவறுகள் இருக்குமாக இருந்தால், அந்த செயல்பாடுகளை திருத்தி செய்யக்கூடிய ஆளுமை உங்களிடம் இருப்பதாக நாங்கள் கருதுகின்றோம். வீடமைப்பு விடயத்தில் எமது மக்கள் உங்கள் மீது கூடுதலான திருப்தியோடு இருக்கின்றார்கள். அதே போன்றுதான் கலாச்சாரம் சம்பந்தமான விடயங்களிலும் அவர்கள் திருப்தி பெறக்கூடிய விதத்தில் உங்களுடைய செயல்பாடுகள் அமையும் என்று நாங்கள் எதிர்பார்க்கின்றோம். அதேவேளை அறநெறி பாடசாலைகள், கலாச்சார மண்டபங்கள் என்பன உண்மையில் யுத்தம் நடைபெற்ற இடங்களில் கடந்த காலத்தில் 30 ஆண்டுகளாக அமைக்கப்படாத நிலைமை காணப்பட்டது. அந்த யுத்தம் முடிந்த பின்னர் அப்படியான
Honorable Minister,
can I explain something?
Yeah.
As far as development activities are concerned,
yeah,
we have a problem this year with regard to cultural centers.
Yeah.
That is one aspect that is done through the ministry. We have not received allocations for cultural centers.
Yeah.
But when it comes to Dhamma schools, the other day I went to Batticlo and I inaugurated an aranari also.
Yes.
So we have inaugurated aranaries in Mulathiv also.
Yes.
So you have to understand the difference.
Yes.
Cultural centers is a different project. The aranaries,
yes,
we have already initiated,
yeah,
irrespective of caste, ethnicity, religion, creed or anything. We are following a very balanced approach.
Yes.
So we do not discriminate. We ensure that everyone's cultural and religious rights are respected.
Yes, thank you. Gaurav Amachar avargale,
Manbhumiga urupinar avargale, niraivu seiya irandu nimidangal irukku.
Gaurav Amachar avargale, neengal and aranari கற்கை நிலையங்களை தாளங்குடாவில் நீங்கள் அமைத்திருப்பதை நான் அறிவேன். மட்டக்களப்பில் மண்முனைப்பற்று பிரதேசத்தில் நீங்கள் அப்படி ஒரு அறநெறி கற்கை நிலையத்தினை உருவாக்கி இருக்கின்றீர்கள். அதேபோன்று எதிர்காலத்தில் கலாச்சார நிலையங்கள், கலாச்சார மண்டபங்கள், கலாச்சார நிலையங்கள் அமைக்கப்பட வேண்டிய தேவை இருக்கின்றது. மட்டக்களப்பை பொறுத்தமட்டில் 14 பிரதேச செயலகங்கள் காணப்படுகின்றன. இந்த 14 பிரதேச செயலகங்களில் யுத்தத்தினால் அதிகமாக பாதிக்கப்பட்ட பிரதேச செயலகங்கள் என்று சொல்லக்கூடிய 8 பிரதேச செயலகங்கள் காணப்படுகின்றன. இந்த பிரதேச செயலகங்களில் நிச்சயமாக இந்த அறநெறி சார்ந்த கற்கை நிலையங்களும் அதேபோன்று கலாச்சாரம் சார்ந்த மண்டபங்களும் தேவைப்படுகின்றன. இது பற்றி நாங்கள் உங்களிடம் இந்த விடயத்தை பிரஸ்தாபித்திருக்கின்றோம், குறிப்பிட்டிருக்கின்றோம். எனவே இந்த விடயங்களை கருத்தில் கொண்டு எதிர்வருகின்ற காலத்தில் இந்த தர்மநெறி அதாவது அறநெறி கற்கை அமைப்புகளையும் நிலையங்களையும் கலாச்சார மண்டபங்கள், பண்பாட்டியலை பாதுகாத்து பேணக்கூடிய கலாச்சார மண்டபங்களையும் நீங்கள் அமைத்து தருவீர்கள் என்ற நம்பிக்கை இருக்கின்றது. அதேவேளை சில இடங்கள் கூடுதலாக பாதிக்கப்பட்ட இடங்களுக்கு கூடுதலான முக்கியத்துவம், வடக்கு கிழக்கு பிரதேசங்களை பார்க்கின்ற போது யுத்தத்தினால் அதிக அளவு பாதிக்கப்பட்ட பிரதேசங்கள் காணப்படுகின்றன. வடக்கை எடுத்துக்கொண்டால் உங்களுக்கு தெரியும், குறிப்பாக முல்லைத்தீவு, பவுனியா, மன்னார், அதேபோன்று கிளிநொச்சி போன்ற பிரதேசங்கள் மிக கூடுதலாக யுத்தத்தினால் பாதிக்கப்பட்ட பிரதேசங்களாக இருக்கின்றன. அதேபோன்று கிழக்கை பொறுத்த மட்டிலும் கூட, கிழக்கிலும் கூட சில பிரதேச செயலகங்கள் முற்றிலும் பாதிக்கப்பட்ட பிரதேசங்களாக காணப்படுகின்றன. எனவே இந்த இடங்களில் கலாச்சார பண்பாட்டு மையங்களை நீங்கள் கட்டியெழுப்புவதற்குரிய ஆக்கப்பூர்வமான செயல்பாடுகளை முன்னெடுக்க வேண்டும். வீடமைப்பு விடயத்தில் தமிழ் மக்கள் உங்கள் மீது கொண்டிருக்கின்ற அதே அளவு நம்பிக்கையினை கலாச்சார அமைப்பு விடயங்கள், அறநெறி கற்கை நிலையங்களை உருவாக்குகின்ற விடயத்திலும் அவர்கள் பெறுவதற்கு நீங்கள் ஆக்கப்பூர்வமான ஒரு ஆளுமையை செலுத்துவீர்கள் என்று நாங்கள் நம்புகின்றோம். எதிர்காலத்தில் புறையோடி போயிருக்கின்ற இந்த இனப்பிரச்சனையை தீர்க்கக்கூடிய ஒரு ஆளுமை மிக்க தலைவராக நீங்கள் எதிர்காலத்தில் பரிணமிக்க வேண்டும். பல பெரும்பான்மை இன தலைவர்கள் இந்த புறையோடி போயிருக்கின்ற இனப்பிரச்சனையை மையமாக வைத்துக் கொண்டுதான் தங்களுடைய அரசியல் காய் நகர்த்தல்களை செய்திருக்கின்றார்கள். தேர்தலுக்கு முன்பாக அவர்கள் சொல்லுகின்ற கருத்தும் தேர்தலுக்கு பின்பாக அவர்கள் செயல்படுகின்ற விதத்திலும் பாரிய மாற்றங்கள் காணப்படுகின்றன. ஆனால் நீங்கள் ஒரு தலைமைத்துவத்தை வகிக்கின்ற எதிர்காலங்களில் தேர்தலுக்கு முன்பும் தேர்தலுக்கு பின்பும் உங்களுடைய செயல்பாடுகள் உங்களுடைய நடவடிக்கைகள் ஒத்ததன்மை உடையதாக விளங்க வேண்டும். சகல இன மக்களின் நம்பிக்கைகளை பெறக்கூடிய விதத்தில் உங்களுடைய செயற்பாடுகள் அமைய வேண்டும் என்று கூறி எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
ஹொனரபிள் சுஜீவ சேனசிங்க.
ஸ்தூதிய கரு சபாபத்துமனி வகையும் அப்பி ஸ்ரீநேசன் மந்துமாட்டா ஸ்தூதிவந்தேனவா எத்துமா கருப்பு அதா சம்பந்தே மகிதன்னே அமத்துமா தே சம்பந்தேன் பிடிகத்தா சமானுபாத்திக சியலு தினாட்ட மே சேவை அனிவாரம் இட்டு இத்துவி கினகத் ஏ வகைம ஹிந்து தஹாம் பாச சந்தா எம்ம சேவைய லபாதுன்னு பவத் ஏ வகைம ஹிந்து கோவில் சந்தா மைதானி மீட்ட வெடி இல்லி முபுத்துமல்ல அப்படி பலாபுருத்தினோ இல்லி மனுவ சமானுபாத்திக சியலு மாகாம் வலட்ட மேம சேவை கரான பலாபுருத்தினோ ஏ வகை மங்கிதானி அப்பே நாயக சுவாமின் வான்சில சீலும சுவாமின் வான்சில அப்பித்தக சம்பந்தன உன்வான்சில அப்பே கௌரவே மேவஸ்தாவிதி பார்லிமேன்தோ வெனுவின் ඒවගේම ගරු සභාපතිතුමනි මේකේ මහිතන්නේ අපි සිරුදනම් එකගෙන ඇති වාසුදින අනක්කාර මැතිතුම ඇතිව මේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා විසින් කරන කාර්යභාරය සම්බන්ධයෙන් එතුමා විශාල කාර්යභාරයක් තමන්ගේ විෂයපතය වෙනුවෙන් කරන බවට තමයි සිරුදනාගේ අදහස් මතුවෙන්නේ. ඒ වගේ මේ විෂයපතේ වගේ මේ කරන කාර්යභාරය මහිතන්නේ සමානුපාතිකව මේක බෙදෙනවාද නැද්ද යන දේ සම්බන්ධයෙන් අපේ විවාදයක් තියෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඒක විවාදයට බඳු විය යුතුයි. ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ඒ අඩුපාඩු පිරවිය යුතුයි. ඒ වගේම ටීබී එකනගේ මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් ඒක මම හිතන්නේ සම්පූර්ණ යෝජනාවක් නෙමෙයි.
ඕඩර් ප්ලීස්. හොනරබල් වේලු කුමාර් will take that.
Thank you sir. ගරු සභාපතිතුමනි මම අදහස් ප්‍රකාශ කරේ මේ ටීබී එකනායක මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව අංග සම්පූර්ණ යෝජනාවක් නෙමෙයි. අතර මෙවැනි යෝජනාවක් විශේෂයෙන්ම මුදල් සම්බන්ධයෙන් අවභාවිතා සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙනවා නම් කෝප් කමිටුවෙන් ඒ වගේම පැක් කමිටුවෙන් එහෙම නැත්නම් වෙනත් කමිටුවකින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම විගණන දෙපාර්තමේන්තුවෙන් විගණනයක් සිදුවිය යුතුයි. නැත්නම් අපි කිව්වට ඇහුණට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම නුසුයි කියන එක තමයි මගේ මතය. කෙසේ වෙතත් මම මේ අවස්ථාවේදී කතා කරන්න ඉදිරිපත් වුණේ කරු සභාපතිතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමාට නෑකමක්වත් නැත්නම් එතුමාගේ වෙන සම්බන්ධතාවයක් මගේ නෑ. දේශපාලන වශයෙන් අවුරුදු 20ක් විතර එතුමත් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. එහිදී මම දැක්ක මේ කුසුකුසුයක් කරන මේ දවස්වල බිලියන 1.0 ගාණක් මුදල් අවභාවිතා වෙලා තියෙනවා කියලා මගේ විශ්වාසයක් තිබ්බා. එතුමා කරන වැඩ ප්‍රමාණය ඒ වගේම එතුමා සුබසාධනය සම්බන්ධයෙන් ඒ වගේම ව්‍යාපාරිකයන්ගේ ආණ්ඩුවේ මුදල් පමණක් නෙමෙයි ඕනම තැනක ඉඳන් මුදල් එතුමා එකතු කරොත් හැම වෙලේම එතුමා මගේ ආසනේ වගේ මගේ දිස්ත්‍රික්කයේ පිට දිස්ත්‍රික්කවල අකුරටම ගණන් තියෙන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් තමයි සදිප් ප්‍රේමදාස මහත්මයා. කොහේ හරි එතුමාලා තියෙනවා නම් මං වගකීමක් බාර ගන්නවා, අභියෝගයක් බාර ගන්නවා. කොහේ හරි මුදල් සම්බන්ධයෙන් එතුමා ඒ සම්බන්ධයෙන් හරියට ඒ සම්බන්ධයෙන් පැහැදිලිව අදහස් ඉදිරිපත් කරලා නැත්නම් ඒ සම්බන්ධයෙන් ගිණුම් ඉදිරිපත් කරලා නැත්නම් මම ඔබතුමාට අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඒ තරක් අපිට පෙන්වන්න කියලා. මේ සම්බන්ධ එතුමා සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් මගේ තියෙන විශ්වාසය ඒකයි. ඒ විශ්වාසය අද වෙනකන් එතුමා පළුදු කරලත් නැහැ. ඒ හින්දා මං හිතුවා කෙටි වශයෙන් මේ සම්බන්ධයෙන් වචනයක් කතා කරන්න ඕනේ කියලා. ඒ විශ්වාසය මගේ ඉදිරි අනාගතයේ ශ්‍රීනේසන් මන්ත්‍රීතුමාත් කිව්වේ මෙතුමා සම්බන්ධයෙන් දේශපාලන එතුමා බලයේ හිටියත් නැතත් සදිත් ප්‍රේමදාස මහත්තයා වැඩක් කරන මිනිස්සෙක් කියලා එතුමාලත් අඳුර ගන්නවා කියලා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු වශයෙන් ඒක ලොකු හයියක් අපේ පක්ෂේ නෙමෙයි. මම හිතන රටට මේක ලොකු හයියක්. එවැනි වැඩක් කරන්න පුළුවන් නායකයෙක් අපේ අතර ඉන්නවා. තව නායකයෝ ඇති. හැබැයි එවැනි පිළිගත් නායකයෙක් විශේෂයෙන්ම සියලු දෙනාම පක්ෂපාත ભેදයෙන් ආගම් ಜಾති ભેදයෙන් තොරව මේ රට පිළිගන්න නායකයෙක් ඉන්නවා කියන එක අපිට මේ වෙනකොට ඒ කතාවෙන් අපිට පිළිම වෙනවා. ඉතින් මම හිතන්නේ ස්තුතිවන්ත වෙනවා එතුමාට ඒ කරු ප්‍රකාශ සම්බන්ධයෙන් නිවාස සම්බන්ධයෙන් එතුමා කිව්වා ලංකාව පුරා මේ නිවාස ව්‍යාපෘති වීම කරගෙන යනවා කියලා. ඒකට එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුත් දේශපාලන ભેදයෙන් තොරව වැරද්දක් තියෙනවා එතුමා සම්බන්ධයෙන් පෙන්නුවොත් ඒ අපි වැරද්ද ගැන අපි ඒ සම්බන්ධයෙන් අවබෝධය අපි නිරාවරණය කරලා ඒ සම්බන්ධයෙන් වැරද්දක් තියෙනවා නම් එතුමාට කතා කරන්න එතුමාත් අපිත් එක්ක කතා කරන්න මැලි වෙන පුද්ගලෙක් නෙමෙයි. ඒ වගේම ටීබී ඒකනායක මැතිතුමා එතුමා මේ යෝජනා ඉදිරිපත් කරමින් ඉඳම විගණනය සම්බන්ධව ඔබතුමා සම්බන්ධයි. මම හිතන්නේ ඔබතුමා පටන් ගත්ත මේ සීමාතයිත සංරක්ෂණ හා ඉදිකිරීම පෞද්ගලික සමාගම. මම හිතන්නේ මේකේ විශේෂයෙන්ම කපිලද සිල්වා සභාපති මේක පෞද්ගලික සමාගම අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනෙක් ඉන්නවා. බන්දුල විතානාර්චි කලමනාක අධ්‍යක්ෂ ඒ ටීබී ඒකනායක මැතිතුමායි පෞද්ගලික ලේකම්. මම දන්නේ ඒක හරිද කියලා මම නිවැරදි නම් නිවැරදි කරන්න. ඒ වගේම WA රණවීර අධ්‍යක්ෂ VDCCF මේ සේවකයෙක් සඳහා ගෙවලා තියෙනවා සේවකය 300 ගාණක් බදවන තියෙනවා සේවකයෙක් සඳහා ගෙවලා තියෙනවා රුපියල් 1200ක් හැබැයි ඒකෙන් ගිහිල්ලා තියෙන්නේ සේවකයාට 700යි රුපියල් 500ක් ඒ සේවකයාට නොලැබුණු වග තමයි මට ලැබුණු තොරතුරු මම වැරදි වෙන්න පුළුවන් මම වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්න ඒ වගේ විගණනය සම්බන්ධව ඔබතුමාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක විගණනාධිපතිතුමා විසින් විගණනය කරලා මේක විගණන නීති රීති වලට තනිකර පටහැනිම ක්‍රියා කළ බවට මේ විගණන වාර්තාවක ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තරම මේ සම්බන්ධයෙන් CID කියලා නැත්තම් වෙන පරීක්ෂණයක් පවත්වන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඔබතුමාට මම ඉදිරිපත් කරනවා මේකෙත් මම වරදක් තියෙනවා ඔබතුමා වැරද්ද සඳහන් කරනවා ඒක නිවැරදි කරන්න කියලා ඔබතුමා ඉල්ලා හිටිනවා. ඔබතුමාට මම යොමු කරනවා විශේෂයෙන්ම විගණන දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාව Water Generals Department මේ සඳහන් වෙනවා සීමාසහිත සංස්කෘතික සංරක්ෂණ ඉදිකිරීම පෞද්ගලික සමාගම. සමාගම පිහිටුවීමේ අරමුණ වැඩ නොමැතිව අතිරික්ත සිටින සේවක සංඛ්‍යාව හා වැඩ නොමැතිකමින් පසකට දමා තිබෙන යන්ත්‍ර සූත්‍ර ආදීන් ප්‍රයෝජන ගැනීම අරමුණ. ඒ වගේම තව එකක් තමයි දැනට මහා භාණ්ඩාගාර ඇති බර යම් ප්‍රමාණයක අඩු කිරීමේ අරමුණ. දැන් මේ අරමුණ තුනම ඉටු වෙලා නැහැ මේ සමාගමෙන්. මේ අපි නෙමෙයි කියන්නේ. විගණනාධිපති දෙපාර්තමේන්තුවෙන් කියන්නේ. මේ මධ්‍යම සංස්කෘත අරමුදල කිසිදු සේවකයෙක් මෙම සමාගමේ කටයුතු නොකරන අතර ඔවුන් වෙනුවෙන් මාසික වැටුපද මෙම සමාගම නොගෙවයි. දෙවැනි එක තමයි මධ්‍යම සංස්කෘත අරමුදල යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝජනයට ගත් බවට තොරතුරු අනාවරණය නොවිනි. මේ අනුව මූලිකව සමාගම් පිහිටුවීම අරමුණින් ඉවත් වී ඇති බව විගණනයේද නිරීක්ෂණය වේ. දැන් මේක තමයි සභානායකතුමා අවුරුදු ගාණක් හොඳ අත්දැකීමක් තියෙන මන්ත්‍රීවරයෙක් වශයෙන් නැමැතිවරයෙක් වශයෙන් තුමා සඳහන් කරේ. මේ විගණනයෙන් තොරව කොහොමද මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කරන්නේ? මේ අපේ මේ කාලේ විශාල කාලයක් මේ පාර්ලිමේන්තුවේ අපි ගත කරන්නේ. මේක අනිවාර්යෙන් විගණනයෙන් මේක ඉදිරිපත් වුණා නම් අපි මේක කතා කරන්න ඇත්තටම මම හිතන්නේ ඒකේ අරමුණක් තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ අනුව සංස්කෘතික අරමුදල විසින් ක්‍රියාත්මක කර නෙදර්ලන්ත ව්‍යාපෘති කොන්ත්‍රාත් 40කට ආසන්න ප්‍රමාණයක් මෙම සමාගම වෙත පිරිනමා තිබුණි. 2009 නොවැම්බර් 30 දින වෙන විට කොන්ත්‍රාත් 28 කටයුතු කර නිම වී තිබූ අතර ඇස්තමේන්තු පිරිවැය මිලියන 32ක්. මෙහිදී විගණන විසින් පහත නිරීක්ෂණය කරේ සමාගම වෙත පිරිනමුන් ලැබූ සියලුම කොන්ත්‍රාත් කාර්යයන් කිසිදු මිල කැඳවීමකින් තොරව. දැන් මේ කොහොමද ඔබතුමා කරේ? කිසිදු මිල කැඳවීම මන් නෙමෙයි කියන්නේ, විගණන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ. කිසිදු මිල කැඳවීමකින් තොරව ඊට පවරා තිබීම නිසා 2006 ප්‍රසම්පාදන මාර්ගප්‍රදේශ සංග්‍රහයෙන් බැහැරවීම වලට අදාළ විස්තර පහක් දැක්වේ. එකිනෙක තියෙනවා මේ ප්‍රසම්පාදන ක්‍රමයෙන් බැහැරවි නීති විරෝධී ලෙස මේ සමාගමට මේ දීම තුලින් රටට වූ පාඩුව සහ නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ විගණනාධිපතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඉදිකිරීම කොන්ත්‍රාත් සඳහා ඉක්ටා ඩායතන ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් කැඳවීම ඇහිරියාම මේ අවස්ථාව ලැබලා දීලා නැහැ. එසේම රුපියල් මිලියන 5කට වැඩි කොන්ත්‍රාත් සඳහා අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව හා රුපියල් මිලියන 3කට වැඩි කොන්ත්‍රාත් සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව හරහා ඉදිකිරීම සිදු නොවීම මේ නීති විරෝධී කටයුතු. මේ අමාත්‍යාංශවල පිළිපැදිය යුතු කාරණා. මේ අමාත්‍යවරු වශයෙන් අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව කටයුතු කර යුතුයි. හැබැයි මේ සම්බන්ධ ඔබතුමාට විගණනාධිපතිතුමාගෙන් වාර්තාවක් තියෙදි ඒ සම්බන්ධ ඔබතුමා කටයුතු කරන්නේ නැතුව කිසිම විගණන වාර්තාවක්, කෝප් කමිටුවේ වාර්තාවක්, පැක් කමිටුවේ වාර්තාවක් නොමැතිව මම හිතන්නේ මේ චෝදනාව ඉදිරිපත් කිරීම අසාධාරණයි කියන එක තමයි මගේ හැඟීම මන්ත්‍රීතුමනි. ඒ වගේම විශේෂම ඔබතුමා අමදායි නොමු කරනවා විගණන දෙපතුතුමාගේ වාර්තාවේ මෙහිදී මේ සමාගම වෙත නෙදර්ලන්ත ව්‍යාපෘති කොන්ත්‍රාත් ඍජුවම පැවරීම නිසා ඊට අවස්ථාවෙන්ගේ බැහැර වී ඇති බවක් පෙනී යන අතර මේ අරමුණු ඔක්කොම බැහැර කරලා සමාගම පිහිටුවීමේ අරමුණු ඔක්කොම බැහැර කරලා එතකොට මේකෙන් පෙනී යන්නේ හොර සමාගම පිහිටලා වාසි වෙන අනකර මන්ත්‍රීතුමනි. ඔබතුමා මම දන්නවා දේශපාලනයෙන් තොරව හැම තැනම ඔබතුමා සාමාන්‍ය සාධාරණට පෙනී ඉන්න මන්ත්‍රීවරයෙක්. මම ඔබතුමාත් එක්ක කොච්චර විවාද කරත් ගරු කිරීමක් ඔබතුමාට, ඒ වගේම ජනතා මිත්‍රවරයෙක් මන්ත්‍රීවරුන්ටත් අපි කියනවා. ඉතින් එහිදී ඔබතුමාලා සලකලා බලන්න වැරද්දක් තියෙනවා නම් මෙතුමා මං හිතන්නේ අනිකුත් කත්තිකයන් ඉදිරිපත් කරයි සියලුම ගිනුම් සහිතව මට මඟලන් තියෙනවා මෙතුමා මේ වේදාංකර මුදල් ප්‍රමාණය මේ ඉන්න අපේ නායක ස්වාමින් වහන්සේලා පිළිගනි. සියලු පුණ්‍ය භූමියෙන් සඳහා පුණ්‍ය ඒ දේවස්ථාන සඳහා ඒ වේදාංකර මුදල් ප්‍රමාණය ඉතා පැහැදිලිව ගිනුමෙන් එකින් එකට අකුරෙන් ඇලපිල්ලෙන් මම හිතන්නේ රුපියලට පෙන්වන්න පුළුවන් ගිනුම් අපි ළඟ තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අමැතිතුමා ඒවා ඉදිරිපත් කරයි, ඒවා අනිත් මන්ත්‍රීව ඉදිරිපත් කරයි කියලා. මගේ ළඟ පොතක් තියෙන ඒ සම්බන්ධයෙන් ගිනුම් සම්බන්ධයෙන් සියලුම අවසර ඇතිව මේ ඉදිරිපත් කරපු ගිනුම් සම්බන්ධයෙන් පොතක් සභාගත කරනවා ගරු සභාපතිතුමනි. මේකෙන් බලා ගන්න පුළුවන් මොනවද කරපු මුදල් කියලා. ඒ වගේම විශේෂයෙන්ම කමිටුව රැස් වෙලා නැත්නම් ඒ කමිටුවේ අවසරය ඇතිව අපි සාමාන්‍යයෙන් අපේ අමාත්‍යාංශ පුතුමාලා දන්නවා අවසරය ඇතිව අවසරය ලැබෙනකන් ඒක පාස් කරගන්න පුළුවන් මුදල් අපිට වියදම් කරන්න ඕන නම් පුණ්‍ය කටයුත්තක් සඳහා ඉදිකිරීම සඳහා මේ සඳහා විශේෂයෙන්ම ඒ කමිටුවේ අනුමැතිය ලැබෙනකන් ඒ ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් සම්ප්‍රදායයි. හැබැයි ඒක පස්සේ ලබා ගන්න ඕනේ. හැබැයි ඒකෙන් අපිට වැඩ නවත්තන්න බෑ. කමිටුව රැස්සුන්නේ නැහැ කියලා අපිට වැඩ නවත්තන්න බෑ. අමාත්‍යාංශික අපි පිරිසුදු වැඩ කරනවා නම් ඒ කාර්යභාරය අනිවාර්යයෙන්ම අපි ඉටු කරන්න ඕනේ. හැබැයි එවැනි පිරිසුදු ආකාරයෙන් වැඩ කිරීමක් අපි මෙහිදී දකින්නේ විශේෂයෙන්ම විගණනාධිපතිතුමාගේ වාර්තාව අනුව. ඒදී සඳහන් වෙනවා ප්‍රසම්පාදන සංග්‍රහයේ සියලුම ප්‍රතිපාදන බැහැරවීම නිසා අමාත්‍යාංශ යටතේ පිටු සමාගම ප්‍රසම්පාදන සංග්‍රහයට විකල්ප ආදේශයක් විගණනයේ මතභේදයට සුදුසු ඇත. දැන් පුතුමාගෙන් මම අහනවා මම වැරදි නම් මට සමහරට වැරදි වෙන්න පුළුවන් මට මේ මම මේ මට හම්බුණ මේ ලයිස්තුවකින් මම මේක ඉදිරිපත් කරන්නේ ඒක නායක මැතිතුමනි. දැන් මේ ඔබතුමාගේ මම හිතන්නේ මේ පෞද්ගලික ලේකම් කියන එකත් මේ මේකේ මණ්ඩලයේ විශේෂයෙන් පෞද්ගලික සමාගමේ බන්දුල විතානාචි මහතා කලමර අධ්‍යක්ෂ මයික මම දන්නේ නැහැ මම වැරදි වෙන්න පුළුවන් මට සමා වෙන්න ඕනේ මම වැරදි නම් මම හරි නම් ඔබතුමා මට සමා වෙන්න ඕනේ. ඒ කියන්නේ ලේකම්තුමෙක් මෙවැනි පෞද්ගලික සමාගමකට යොදා ගැනීම නුසුසුයි. ඒ හින්දා ඔබතුමාට මම අවස්ථාව ලබා දෙනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න. මොකද මම ඔබතුමාට ඒකපාර්ශ්වීය මේ චෝදනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමාට වෙලාව ලබා දෙන්නත් කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම සමාගම මගින් විශාල අත්නොමිතික ලෙස නීති සියලු රීති උල්ලංඝනය කරමින් කටයුතු කර බවට ප්‍රසම්පාදන ක්‍රමයකින් තොරව කිසිම මිල කැඳවීමකින් අඩුම ගානේ මිල කැඳවීමකින් තොරව තමයි මේ ගනුදෙනු සියල්ල ලැබලා දීලා තියෙන්නේ මෙම සමාගමට. ඒතර ඔබතුමා ඉදිරිපත් කරේ නම් නැත්තම් ඔබතුමා
ගරු ඇමතුමා කෙටි කරා.
හරි. ඔබතුමාට විරුද්ධව මම මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඊටමත් සාධාරණ ලෙස ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම ඔබතුමාට මේ ලේකිවිලි සියල්ල බාර දෙන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ මේ දේ පමණයි. සදී ප්‍රේමදාස මැතිතුමා මම දේශපාලන වශයෙන් සෑහෙන කාලයක් දන්නවා. පැය 24ම මාන්සෙලා උදේ සමහරවල් 5යි 5:30යි 6යි අපිට කෝල් කරලා කියනකොට ගම්මුදාව සම්බන්ධයෙන් ගෙවල් ටික බැලුවද ඒවට අවසර පත්‍ර ගත්තද ඒ අනුව එතුමා මාන්සෙලා තමන්ගේ ජීවිතේම දේශපාලන මිනිහ මං හිතන්නේ පියාටත් වැඩිය දේශපාලනයේ විශේෂයෙන්ම පොදු ජනතාව සුභසාධනෙ මං දැක්ක එතුමාට මඩක් ගහලා තන එතුමා රස්සාව ගැදෙන එතුමාට ගහන්න පුළුවන් මඩ එච්චරයි එතුමා කොට කල්සමක් ඇඳගෙන සාමාන්‍ය නිවාඩු දවසක වෙන අපේ මන්ත්‍රීවරු සාද්දයක් දාලා මොනවා හරි කරන වෙලාවක එතුමා ඒ සම්බන්ධයෙන් මම දැකේ එච්චරයි රැකියා ලබා දෙනවා තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට. ඒකෙදි එතුමා පුළුවන් තරම් මහන්සි වෙන්නේ තමන්ගේ නිවාඩුවට තියෙන කාලයත් ජනතාව වෙනුවෙන් වැය කරන්න. ඒ හින්දා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මම මේක මේ කිව්වේ මොකද ගහලා තියෙන්නේ මඩ 1යි 2යි හින්දා. ඒ හින්දා බලාපොරොත්තු වෙනවා මෙතුමාට අපි මම මේ මෙතුමාව මේ උඩ දාන්න කතා කරනවා නෙමෙයි තව දුරටත් ඉදිරි අනාගතයේත් මෙතුමා මහන්සි වෙලා මේ කාර්යභාරය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉදිරි අනාගතයට මෙතුමාට බලතල වැඩි වෙත්ම ඒ වගේම වකීම් වැඩි වෙත්ම තවත් මාංශයලා වැඩකරන ඒ සමග පිරිසුදු තරුණ නායකයෝ පිරිසක් එතුමා වට එකතු වෙන්නත් කියලා ඉල්ලා හිටනවා. පක්ෂපාඩ ભેදෙන් තොරව රට ඉදිරි ගමන වෙනුවෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. මොකද ජනතාව ගොඩක් වෙලාවට අපිට මැසිවිල් නගනවා අපිට ප්‍රතිපත්ති ගරුක නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම අපිට දිශාවක් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා සමහරලාට ජනතාව අපිට මැසිවිල් නගනවා. ඉතින් අපි ජනතාවට ආදර්ශයක් වෙන්න එහෙම මන්ත්‍රීවරු පිරිසක් ඇති සුළු ප්‍රමාණයක් නැත්තම් යම් ප්‍රමාණයක්. හැබැයි ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ යම් ප්‍රතිපත්තියක් අනුව කරනවා කියන මේ පණිවිඩය දෙන්නත් අපි කැමැති. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන සදිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි අනාගතයේදී මේ රටේ විශාල විපර්යාසයක් අලුත් දේශපාලන සංස්කෘතියක් ඉරාන් ඇමතුමා කිව්වා වගේ පිරිසුදු වැඩ කරන්න පුළුවන් වැඩ කරන්න ඒක උවමනාව තියෙන ඒ වගේම ඉදිරි අනාගතයේ වැඩ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ දූෂණයෙන් තොර රටේ විනිවිදභාවයෙන් රටේ ඉදිරිය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් ඒ කරන්න පුළුවන් කණ්ඩායම 20ක් 30ක් මේ රට එකතු වුණොත් පක්ෂපාඩ ભેදෙන් තොරව අපි වාසු දෙන අනකර මැතුමාට ආරාධනා කර ඔබතුමත් අපි අගය කරන දේශපාලඥයෙක් මොන වෙනස්කම් තිබ්බත් ඔබතුමාට බැන්නත් අපි ඔබතුමාගේ සමහර කාර්ය පාටිපාටි අනුගමනක ඒ වගේම අපේ ජනතා විත් පෙරමුණේ දේශපාලඥයොත් එහෙමයි. ඉතින් අපි ඉල්ලා හිටින්නේ ඔබතුමාලට සදිප් ප්‍රේමදාස මහත්තයාගේ වරදක් තියෙනවා නම් අපිට ඒක ලියලා දෙන්න. මම දන්නවා අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් අපි එතුමාගේ විමසනවා වුණද ගාම එතුමාගේ විමසනවා. ඒ හින්දා මම විශ්වාස කරනවා දක්ෂ මේ රටේ බිහි වුණු දක්ෂම නායකයෙක් ජනාධිපතිවරයෙක් බවට පත්වෙන්න සදිප් ප්‍රේමදාස මැතිතුමාට සියලු ගුණාංග තියෙනවා. ඒ අනුව එතුමාට අපේ සියලු පක්ෂයේ අපේ රණවීර වික්‍රම මැතිතුමාගේ සියලුම අපේ ජ්‍යෙෂ්ඨයන්ගේ ආශිර්වාදය මත වාස්දේව නානකාර මැතිතුමා වගේ ප්‍රවීණයන්ගේ විරුද්ධ පක්ෂයේ පවා ඒ ආශිර්වාදය මත එතුමාට ඒ සේවය කරන්න වාසනාව ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන බොහොම
ස්තුතියි. ගරු ටීබී ඒකනායක මන්ත්‍රීතුමා,
දැන් එතුමාගේ පැහැදිලි කිරීම අනුව මේ සමාගමක් පිහිටවීම පිළිබඳව දැන් ඒ කාලේ කාඩරයක් තිබුණේ නැහැ. කාඩරයක් නොමැති අවස්ථාවකදී අමාත්‍යංශයට බලයක් තියෙනවා, විශේෂයෙන් ශ්‍රමපදන මත බඳවා ගැනීමේ පරිපාටිය ක්‍රියාත්මක කරන්න. ඒ පරිපාටිය අනුව තමයි මේ ක්‍රියාත්මක කළේ. මොකද පහුගිය කාලේ කාඩරයක් නැතුව බඳවා ගත්තා. හැබැයි අපි බඳවා ගත්තේ නැහැ එහෙම. මොකද අපි එහෙම බඳවා ගන්න නැතුව සාමාන්‍ය කැබිනට් පත්‍රිකාව කනුව ශ්‍රමපදනමින් බඳවා ගැනීම පරිපාටිය ක්‍රියාත්මක කරමින් මේ සේවකයන් බඳවාගෙන ඒ අවශ්‍ය වැඩමින් වලට අපි යොමු කළා. නමුත් ඒ වැඩමින් වලදී අපි කියන්න කැමති පසුගිය රජය ඒ සියල්ලම අයින් කළා, සේවෙන් පහ කළා. ඒගොල්ලෝ අධිකරණයට ගියා. අධිකරණයෙන් මේ පහ කිරීම නීති විරෝධී කියලා තීන්දුව කළා. ඒ නිසා මේ පරිපාටියක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න. ඒ නිසා මේ කාලෙත් එක ගරු සභාපතිතුමනි අපි ප්‍රශ්නයක් ඇහුවේ ගරු විෂයභාර ඇමතිතුමාගේ කාරණයක් ඇහුවේ මේ පාලක මණ්ඩලයේ අවසරයක් නැතුව මඳවා ගැනීම කරන්න පුළුවන්ද? පාලක මණ්ඩලයේ අවසරයක් නැතුව මුදල් වෙන් කරන්න පුළුවන්ද? අපි ඇහුවේ මේ ප්‍රශ්න දෙක. ඒකට අපිට උත්තර දෙන්න. මොකද මේ කාරණේදී 1980 අංක 57 දරන
තුෂාරේන්ද්‍රනිල් ගරු මන්තුමා,
ගරු සභාපතිතුමනි, ටීබී ඒකනායක අපේ හිටපු සංස්කෘතික ඇමතිතුමා කියනවා කාඩර් එකක් තිබුණේ නැහැ කියලා. එතකොට මට අහන්න තියෙන කැටිව ප්‍රශ්නේ, ඒ කාඩර් එකට පිටින් මෑන් පවර් ආයතනයට බඳවාගත්තු සේවකයින්ට 1200 ගාණක් මෑන් පවර් ආයතනයට අරගෙන ඒගොල්ලන්ට 800 ගාණක් කියුවේ. කෝ ඒ ඉතුරු රුපියල් 500?
ගරු අර්ෂදිසිල්වා
ඒකටම එකතු කරන්න මෙතුමා කියන්න උත්සාහ කරනවා කාඩරක නැති නිසා කාඩරකට එළියෙන් තමන් පුද්ගලිකව අරගෙන 1000 කාණ්ඩුවෙන් අරගෙන 500ක් ගෙව්වයි කියලා පුද්ගලෙන්ට. එහෙම කරන්න හැකියාවක් නැහැ. කාඩරක නැත්තම් මැනේජ්මන්ට් සර්විසස් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයට කියන්න ඕනේ අපිට කාඩරක නැහැ, කරුණාකරලා කාඩරක හදලා දෙන්න කියලා. ඔබතුමා ඇමති කෙනෙක් හැටියට හිටියා. ඔබතුමා ඇමති කෙනෙක් හැටියට මේ දේ දැනගන්න ඕනේ. ඔබතුමා අද ඇවිල්ලා මෙහෙම මෙතන මේ බබව්කම් කතා කියන්න එපා.
ගරු ටීබී ඒකනායක මන්ත්‍රීතුමා,
ගරු සභාපතිතුමනි,
ගරු මන්ත්‍රීතුමා,
මඳවා ගැනීමේ පරිපාටි අනුව සේවකයන් මඳවා ගැනීම පිළිබඳව කාඩරක නැත්තම් ඒ මඳවා ගැනීම සඳහා අපිට අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාවේ අවසර දුන්නා. ඒ දීමිනින අනුව තමයි බඳවා ගැනීම කළේ. ඒ බඳවා ගැනීම පිළිබඳව පසුගිය අවස්ථාවවලදී මේ සමාගම් පිළිබඳව වෙනම FCID ගියා. නමුත් ඒකෙදී පැහැදිලි වුණා මේක නිවැරදි කියලා. මේක පැහැදිලිව මේ මුදල් අය කිරීම පිළිබඳ කාරණේ අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා කිව්ව කාරණේ පිළිබඳවත් විශේෂයෙන් CID FCID මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා විවිධ පෙස්සන් අනුව. ඒකේ
ගරු මන්ත්‍රීතුමා කැටින් අවසන් කරන්න. ගරු වාස්දේව නානායක කර මන්ත්‍රීතුමා,
කොච්චර වෙලා තියෙනවද ගරු සභාපතිතුමනි?
වෙලා විනාඩි 17ක් තියෙනවා.
මම කැමති මේ ගරු සුජියෝසෙන් සිංහ මන්තුමාගේ කතාවෙන් පස්සේ මට කතා කරන්න ලැබීම ගැන. එතුමා නැවත නැවතත් කිව්වා මේ අලුත් දියසේන කුමාරයෙක් මේ රටට මතුවෙන්න යනවායි කියලා. ඒ දියසේන කුමාරයාගේ පරිවාර සේනාව හැටියට එතුමා දැන්ටමත් තීන්දුව කළා තියෙනවා වැඩ කරන්න අපටත් එන්න කියලා. දැන් කුමාරි මේ විවාදය සංස්කෘතික අරමුදල ගැන නෙමෙයි. මේ විවාදය දැන් යන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ගැන. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙනවා නම් සජිත් ප්‍රේමදාස මහතා එතුමාට මම විරුද්ධ වෙනවා ඒ ජනාධිපතිවරණයේදී. නමුත් මම නම් මගේ සුබපැතුම් එකතු කරනවා ඔබතුමාට ඒ අපේක්ෂකත්වය ලැබෙන්නේ කියලා එක්සත් ජාතික පක්ෂය. එතකොට අපිට තරම් කරන්න වෙන්නේ සටන් කරන්න වෙන්නේ අලුත් විදිහේ ප්‍රතිවාදියෙක් එක්කලා. මට හිතෙනවා ඒ ප්‍රතිවාදියා එක්කලා කරන සටනේදී අපට වඩාත් ලොකු හයියක් ලැබෙයි කියලා අපේ ජයග්‍රහණය ලබා ගන්න. එම් මං හිතනවා. එමං හිතන දේ. දැන් ඊළඟට මේ සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නයට ආපුවාම මේ අරමුදලේ කමිටුව රැස් වෙන්නේ නැත්තම් සුජීව සේනසිංහ මන්තුමා කිව්වෝ ඒ සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ තීරණයට යටත්ව ආවරණ අනුමැතිය ඇතුව පියදම් කිරීම කරන්න පුළුවන් බව. නමුත් එහෙම කරන්න පුළුවන් එකවරක් හෝ දෙවරක්. එහෙම නැත්නම් දිගටම ආවරණ අනුමැතියට කියලා වියදම් කරන්න බෑ. ඒක විගණකාධිපතිතුමා අනුමත කරන්නේ. මේ මණ්ඩල තියෙන්නේ නිකන් නෙමෙයි. මේ මණ්ඩල තියෙන්නේ යම් වගකීමක් යම් සාමූහිකව කරන සාකච්ඡාවකින් පසුව තීන්දුව తీරන ගන්නයි. ඉතින් ඒ නිසා ඒවා ආවරණ අනුමැතියට යටත්ව කියලා දිගටම යන්න බෑ. ඒ නිසා මම දන්නේ කීවරක් මේ කමිටුව රැස් වුණාද කියලා. මට ආරංචි හැටියට දෙවතාවයි රැස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දෙම. ඉතින් මම හිතන්නේ මේ මුදල් සංස්කෘතික අරමුදල් වියදම් කරන්න ඕන නම් ඒ කමිටුව රැස් වෙන්න ඕනේ. ඇයි මේ කමිටුවේ ඉන්න අයට රැස් වෙන්න බැරි කමක් තිබෙනවද? එහෙම නැත්නම් මේ කමිටුව රැස්වීම රැස් කරවීම ගැන ඇමතිතුමා අවශ්‍ය උනන්දු කරවීම කළා නැද්ද? ඇමතිතුමා මේ කමිටුවේ ඉන්න උදවියට එක්ක අස් වෙලා යන්න නැත්නම් කමිටුව රැස් වෙන්න කියලා කිව්වද? මේ කමිටුවේ කවුද සභාපති? මේ කමිටුවේ සභාපති කවුද දන්නේ? එතුමාටයි මේක අධිකාරය තියෙන්නේ මේ කැඳවීම කරගන්න. මට උත්තරයක් නම් ලැබුණේ නැහැ අඳුපක්ෂයෙන්. මේ කමිටුවේ කවුද සභාපති කියලා? ගරු අගමැතිතුමා. ඒක තමයි. එතුමා නම් මේකේ මේ සභාපති එතුමාගේ වග්ගීමක් තමයි මේක කැඳවන්නේ. ඇමතිතුමාගේ වග්ගීමක් තමයි එතුමාට කියන එක මේක කැඳවන්න කිය. එහෙම කියලත් කැඳෙව්වේ නැද්ද කියලා මම අහන්න කැමතියි. ඔබතුමා කියලත් කැඳවන්න කියලා අගමැතිතුමා සභාපතිතුමා හැටියට ඒ කැඳවීම කළේ නැද්ද? ඔබතුමා මොන වගේ අමාරු තැනකට පත් වුණාද මේ කමිටුව නිසා කියලා අපි දන්නේ. අපි දන්නේ ඇමතිතුමාටයි බලය තියෙන්නේ කමිටුව ගැන කියලා. ඒ තියෙන දූරාවලිය අනුව ඉතින් මේ කමිටුවේ සාකච්ඡා කළා මේ වියපැහැදම් තීන්දුව නොකිරීම වරදක්. ඒක පළවෙනි වරද හැටියට මම නම් පෙන්වන්න කැමති. අයථා පරිදි වැය කළාද නැද්ද කියන ප්‍රශ්නය කිව්වා වගේ විගණකාධිපතිවරයා හෝ අභ්‍යන්තර විගණන අංශෙන් සොයා දැනගත යුතු කාරණයක්. අපිට පුළුවන් අපි ගාව තියෙන තොරතුරු යවන් ඒ තැන්වලට යවලා ඒ ගැන පරීක්ෂණ කරන්න කියන්න. අමාත්‍යංශය නම් අපේ පරීක්ෂණයට එනවා රාජ්‍ය ගිණුම්කාරක සභාව ඉදිරියට. ඒ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඉදිරියේ සංස්කෘතික කටයුතු නිවාස මේ සියල්ලම ඇතුළත් අමාත්‍යංශය සාකච්ඡා කරනකොට අපේ වැඩි කාලය යන්නේ නිවාසයක. එහෙම නැත්නම් ඔබතුමාගේ තියෙන අය විවිධ ආයතන සංස්ථාවල දැන් ඒ අනුව තමයි අපිට සිද්ධ වෙන්නේ යන්න අර සමපකාර සමිතියේ සුබ සාධන සමිතියේ සේවකයන්ගේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන්ගේ වැටුප්පලින් කපාගත්තු මුදල්. මම මේ කියාගෙන යන්නේ සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නය එක්තරා විදියකට පැහැදිලි කරා. දැන් මේ මුදල් කපාගත් අර සංස්ථාවේ ඒක බැරකල්ලා නැහැ නැත්නම් හරගල්ලා නැහැ ඒ අරමුදල්. එතකොට මේ සේවකයන්ගේ මුදල් සංස්ථාව වැය කළා
තියෙනවා. මංගරු මැතිතුමාට පොඩි නිවැරදි කිරීමක් කරන්න. ඔබතුමා කිව්වා නිවාස සංවර්ධන අධිකාරිය කියලා. ඔබතුමා සඳහන් කරන්නේ රාජ්‍ය.
මට ඇහෙන්නේ ඔබතුමා ටිකක් අයියෙන් කියනවා.
ඔබතුමා සඳහන් කරා නිවාස සංවර්ධන අධිකාරියේ සමූපකාර සමිතිය කියලා.
ඔව් ඔව් ඔව්.
පොඩ්ඩක් නිවැරදි කරන්න ඕන. ඒක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ.
ඉංජිනේරු තමයි. ඒ සමායන ඔබතුමා නිවැරදි. මම කිව්වේ අපි මේ රාජ්‍ය ගෙනුම් කාර්ය සභාවේ කතා කරගෙන යනකොට ඔන්න ඔයාට තමයි අපි වඩාත් යොමු වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා යටතේ තියෙන යම් ආයතනවල යම් යම් අඩුපාඩුකම් කැපී පෙනෙන අඩුපාඩුකම් එහෙම නැත්නම් තිබුණා වූ බරපතල දෝෂ මතු කරලා පෙන්වන්න. මොකද මේක බරපතල කාරණයක්. අනුන්ගේ මුදල් අරගෙන තවත් කෙනෙකුට වියදම් කරන්න බෑ. සංස්ථාවත් ජුරිස්ටික් පර්සන්, සංස්ථාවත් පුද්ගලෙක්, මේ ඔක්කොම සේවකයොත් පුද්ගලයෝ. ඒ සේවක පුද්ගලයන්ගේ මුදල් කපාගෙන සංස්ථාව කියන පුද්ගලයාට වියදම් කරන්න බලයක් නැහැ. ඒක ඔබතුමාගේ අමාත්‍යංශයට තියෙන නිසා තමයි අපිට ඒක රාජ්‍ය ගිණුම් කාර්ය සභාවේ සාකච්ඡා කරන්න වෙන්නේ. මට ආරංචි හැටියට ඒකෙන් කොටාක් ගෙවලා තියෙනවා. මිලියන 80ක විතර මුදලක් එකතු වෙන්න ඕන. ඒවයි පොලී එකතු වෙන්න ඕන. මේවා ඔක්කොම ගණන් බලලා මේවා නිසියාකාරව ඒ සුභසාධන සමුපකාර සමිතියට ලබා දෙන්න ක්‍රියා කළොත් ඔබතුමාගේ අමාත්‍යංශයේ නායකත්වය ගැන අපට ප්‍රශංසා කළ හැකි. ඔබතුමා දැන් ජනාධිපති අපේක්ෂකයා හැටියට එන්නේ ඉන්නවා නම් ඔබතුමා කළ යුතු පළවෙනි කාර්යය තමයි මේවා නිදොස් කරන එක. මේවා නිදොස් කළා, මේවා රෙගියුලරයිස් කළා, මේවා නියාමනය කළා. ඔබතුමාට පුළුවනි ඔබතුමාගේ අමාත්‍යංශයට තියෙන හැම ආයතනයකම මේ කියන කාරණා හරියට පිරිසුදුව සාසුද්දෙන් ක්‍රියාත්මක කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් අන්න සජිත් ප්‍රේමදාස අමතුමා මේ කම්කරුවන්ගෙන් කපාගත්තු සල්ලි සංස්ථාවට වියදම් කරන්න දීලා නැහැ. සංස්ථාව වියදම් කරපු සල්ලි කම්කරුවන්ගෙන් කපාගෙන ඒක එක්තරා විදිහක සාපරාදී චෝදනාවකට ලක්විය හැකි වරදක්. නමුත් මම දන්නේ නැහැ මේවා ගැන ඇයි සාපරාදී චෝදනා ඉදිරිපත් නොවෙන්නේ කියලා. මම කියන්නේ අපේ ඇමතුමාට සාපරාදී චෝදනාවක් කළ හැකි කියලා මං කියනවා නෙමෙයි. මං කියන්නේ සංස්ථාවට, සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට සාපරාදී චෝදනාවක් කළ හැකි. අනුන්ගේ සල්ලි අරගෙනලා තමන් වියදම් කරගත්තාම ඒක සංස්ථාවක් කියන්නේ පුද්ගලෙක්, නෛතික පුද්ගලෙක්. ඒ නිසා මම මේ කියන්නේ ඔබතුමාට, ඔබතුමා අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කළා.
ගරු මැතිතුමනි, ඔය ප්‍රශ්නය මගේ කාලවකවානුවේදී පමණක් උද්ගත වුණු ප්‍රශ්නයක් නෙවෙයි කියන
එක සඳහන් කරන්න.
ඒ මේක කාලයක් පුරාවට අප ප්‍රශ්නයක්.
ඔව්, ඔබතුමා දැන් ඒක මම පිළිගන්නවා. ඒ වගේම ඔබතුමා දන්නවා මේවා ඔක්කොම ගණන් මිනුම් බලනකොට කියුමිලියේටිව්ලි බලන්නේ. කියුමිලියේටිව්ලි අවසාන වශයෙන් ඒ පෙර කරපු ඒ වරද තමන් අතට ඊට පස්සේ බාර අරගත්තොත් ඒ බාර අරගත්තු වරද තමන්ගේ වගකීම් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මම මේ කියන්නේ ඒ වරද ආරම්භ වෙච්ච කාලේ ඉඳලා වගකිවයුත්තන්ට විරුද්ධව සාපරාදී චෝදනා දැමිය හැකි බවයි. නැතුව ඒ ඔක්කොම ඔබතුමාගේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැමිය හැකි කියලා නෙවෙයි. නමුත් මේවා කෙරිලා නැති බවයි මම මේ කියන්නේ. ඊළඟට මම කැමති මේ අරමුදලේ දහම් පාසල් ඔබතුමා ඒ වගේම විහාරස්ථාන කෝවිල් පල්ලි වලට මේ මුදල් දීලා තියෙනවා. ඒ ආයතන දියුණු කරන්න ඒක හොඳ දෙයක්, ඒක කළ යුතු දෙයක්. මම කැමති මේ ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ කූරගල ඒ සිද්ධස්ථානයට මුස්ලිම්වරුත් වඳින, සිංහල බෞද්ධයනුත් වඳින ස්ථානයක් තමයි කූරගල. ඒ වගේම ලොකු ආරවුල් තියෙන තැනක්. ඉතින් මේ ඔබතුමා වෙන් කරපු මුදලෙන් කූරගල කරපු දියුණුව මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මම ඒ මෑත කාලේ ගිහිල්ලා නැහැ බලන්න. ඔබතුමා කැමති නම් යමක් කියන්න.
ගරු මැතිතුමනි, කූරගල ඓතිහාසික සිද්ධස්ථානයේ ගොඩනැගීම සඳහා ලක්ෂ 650ක් අපි වෙන් කරලා මේ වෙන විට ඒ පුරාවිද්‍යාත්මක භූමිය තුල ඒ අදාළ නිර්ණායක සහ කොන්දේසි මත විදුලිය ලබා දීම, ඒ වගේම මාර්ගය සකස් කිරීම, ඒ වගේම ජලය ලබා දීම, ඒ වගේම තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, මේ යනාදී වශයෙන් පුළුල් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සියලුම ජන කොට්ටාසවල සංහිඳියාව, සහෝදරත්වය, එකමුතු භාවය සුරකිමින් අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන
යනවා. මම ඒක ගැන දෝෂයක් කිව්වා නෙමෙයි ඔබතුමාට. මං කිව්වේ කූරගලට ඔබතුමා වියදම් කළා තියෙනවා. එතන පොදු සිද්ධාස්ථානයක් ආගම් දෙකක විතර. ඒ අතර ආරවුලකුත් තියෙනවා.
ඒක තමයි මං ගරු මැතිතුමාට කිව්වේ. අර සියලුම සහෝදරත්වයේ සංහිඳියාව එකමුතු භාවයේ සුරකිමින් අපි මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන
යනවා. නෑ ඒක හරි. ඔබතුමත් එක මමත් ඉන්නේ ඒ අදහසේ තමයි සංහිඳියාව ඇති කරන්නත් එතන ආගමික එකඟතාවයකට පාර්ශ්වයම ගේන්නත්. නමුත් ඒකේ යම් අසීරු තැන් කීපයක් තිබෙනවා. ඒකේ භාරකාරත්වයේ පිළිබඳව තිබෙන්නා වූ විවිධ හිමිකම්පය ඒවායින් තමයි මේ ආරවුල එන්නේ. කොමාරි අප මේක විශ්ලේෂණය සංහිඳියාවකට ගත යුතුයි කියන එක මම පිළිගන්නවා. ඔය
ගරු මැතිතුමනි, භාරකාරත්වයේ පිළිබඳව ගැටලුවක් නැහැ. එහි භාරකාරත්වය අස්ගිරි මහා පාර්ශ්වයේ මහානායක මහහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි ගලහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ භාරකාරත්වය තුළයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ භාරකාරත්වය තුළ ප්‍රශ්නයක් නැහැ. අපි හැම විටම උත්සාහ කරන්නේ ඒ ආගමික සංවර්ධන වැඩකටයුතු බොහොම සංහිඳියාවෙන් එකමුතු භාවයෙන් ක්‍රියාත්මක කරලා
මම මේක පිළිගන්නවා
කාටවත් අගතියක් නොවන ආකාරයට එනමුත් ඒ ආගමික සිද්ධාස්ථානයේ වැඩි දියුණු කිරීම.
නෑ මං කියන්නේ ඔබතුමා එහෙම අගතියක් කරන්න චේතනාවකින් කිසිවක් කළයි කියලා. නමුත් මේක තිබෙන්නේ යම් කෙනෙකුට ලබා දෙන්නා වූ අනුග්‍රහයක් අනිත් කෙනාට දැනව ඔහුට අගතියක් හැටියට. ඒ විදිහටයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් මම ඒක ගැන ඊට එහාට කියන්න යන්නේ කූරගල වගේ ඔබතුමා මේ අපේ රත්නපුර දිස්ත්‍රික්කය ගැන මම කතා
කරන්නේ. සමා වෙන්න මම මේක කියන්නේ.
නෑ නෑ
මම මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ.
නෑ ගමන්නේ.
දැන් ඔතන බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක්. ඒ වගේම ඉස්ලාමීය ප්‍රජාවත් ඉන්නවා. මම ඔබතුමාට පැහැදිලි කරන්න කැමති කූරගල හැදෙනවා වගේම අර පහුගිය දවස්වල විනාශ වුණු ඉස්ලාමීය දේවස්ථාන ගම්පහ දිස්ත්‍රික්කේ, උත්තලම් දිස්ත්‍රික්කේ, කුරුණෑගල දිස්ත්‍රික්කේ ඒ සියල්ලක්ම පිළිසකර කරන්නටත් අපි ආධාර උපකාර ලබා දෙනවා.
ඔව්
ඒ නිසා මේ වැඩසටහන අපි හැම ආගමක්ම ආරක්ෂා වෙන ආකාරයට ඒ වගේම බුද්ධ ශාසනයට ලබා දෙන ප්‍රමුඛත්වය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. ඒ ප්‍රමුඛත්වය ලබා දෙමින් අනිකුත් සියලුම ආගම් ආරක්ෂා කරමින් අපේ සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
ඔව් මම පිළිගන්නවා. ඒක මම අහන්නේ, මම විමසන්නේ දැන් මේ ජාති ભેදවාදය, ආගම් ભેදවාදය, ඒ මගින් මිනිස්සු ඇවිස්සීම කාටද උවමන? කාටද උවමන? උවමනා කරන්නේ ජනයා අතර බෙදීම් ඇති කරන්න උවමනායට. අපිට උවමනා වැඩ කරන පන්තිය
මෙන්න බහදා කරාට. මම දන්නවා ඔබතුමා එලෙස හැසිරෙන පුද්ගලෙක් නෙවෙයි. නමුත් ඔබතුමාන්ලාගේ පාර්ශවයේ කණ්ණාඩි ඉදිරිපිට ගිහිලා බැලුවොත් කවුද ඒ වගේ හැසිරෙන්නේ කියන එක Tamanටම පෙනෙනවා.
මම හිතන්නේ අඩු වැඩි වශයෙන් මිනිසුන්ගේ අදහස් උදහස් වල වෙනස්කම් තිබෙන්න පුළුවන්, පාර්ශවීයත්වයන් තිබෙන්න පුළුවන්, ඒ වගේම යම් ආකාරයකට හැඟීම් වලට බර වූ යම් අදහස් තියෙන්න පුළුවන්. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය 1958 ඊට පසුව අවසාන වශයෙන් 1983 කොලාලේටත් මූලික වූ ජාති ભેදවාදය, ආගම් ભેදවාදය ඇති කිරීමේ පුරෝගාමී වූ නායකයින්ගෙන් සමන්විත වූ පක්ෂය. ඒක අපි දන්නවා. දැන් ඒක මේ පැත්තට එල්ල වෙනවා නම් අපි යම් කවුරු හරි අපේ ඒකබද විපක්ෂයේ ආගම් ભેදවාදයක් ඇති කරන්න යනවායි කියලා ඒක ඔබතුමන්ලා
කරුණු සහිතව ඉදිරිපත් නොකළොත් ඒක නිකන් වාචාල කතාවක් විතරක් වෙන. අපේ කවුරුවත් නැහැ ආගම්භේදවාදී තත්ත්වයන් නැති කර.
ගරු ඇමතුමා,
සිරිල් මැතිතුමා,
දේශනා ඇමතුමා,
සිරිල් මැතිතුමා,
අරුණාචල පොන්නම්බරල එක්කව වෙලා මේ පක්ෂයට කවදා
ජාත්‍යන්තර
ඔබතුමාලාගේ අපි බලයේ ඉද්දි තමා ජාතිවාද ඇති කරන්න.
ඔබතුමාට මතක නැතුව ඇති ජේ.ආර්. ජයවර්ධන මහතා අපේ බණ්ඩාරනායක චෙල්පනාගම් ගිවිසුමට විරුද්ධව ඇති කරපු ඒ කෝලාහලය මතක ඇතු. ඔබතුමාට මතක නැතුව ඇති 83 සිරිල් මැතිව් මහතා පාරට බැහැලා එදා දෙමළ විරෝධී කෝලාහලය ඇති කරපු හැටි ඔබතුමාට මතක නැතුව ඇති. ඒකයි මම මේ කියන්නේ. නමුත් මම කියන්න ඕන අපිට ජාති ભેදවාදී උමනා නැත්තේයි.
ගරු මන්තුමා, තව විනාඩියයි කාලේ තියෙන්නේ. තව විනාඩියයි තියෙන්නේ.
අපිට හොඳමයි. අපිට ජාති ભેදවාදයක් උමනා නැත්තේ අපිට වැඩ කරන ජනතාව එක්සත් කරන්න ඕන. අපි පෞගිය කාලේ පෞගිය දවසක අනුරාධපුරයේ තිබ්බා අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සනස සමිතියේ මහසභාව උතුරෙන් නැගෙනහිරෙන් හැම පැත්තෙම සිංහල දෙමළ මුස්ලිම් ජනයා ආවස් සේවකයෝ අවිල්ලවල්ල ඒ සභාව තිබ්බා. වෘත්තීය සමිතිය හැටියට අපට ඕන සියලුම ජනය එක්සත් කරන්න. අපේ පන්ති බලය තියෙන්නේ ජාතික සමගිය උඩ. ඒ නිසා
ගරු
නමුත් ඒ තුළක ඉඳගෙන ඔබතුමාලා කියන කණ්ඩායමේ
නෑ බණ්ඩාරනායක මහතා ජාතිවාදයක් ඇවිස්සුවේ නෑ. ඔබතුමා ඔය කියන කතාවට පදනමක් නෑ. බණ්ඩාරනායක චෙල්වනාගම් ගිවිසුමට තමුන්නාසේලා තමයි විරෝධය පෑවේ. ඒ විරෝධය පහලා තමයි ජාති ભેද කෝලාහලය ඇවිස්සුනේ.
ගරු මන්තුමා අවසන්
කරන්න. මම ඉවර කරනවා.
මත්
සමාවෙන්. ඉතින් අපේ ඒ
ගමතිතුමාගේ
අමාත්‍යංශයේ යටතේ අපට වෙච්ච පොරොන්දුවක් තිබෙනවා. ඒ ගනුදෙනුවත් මේ වෙලාව බේරගෙන යන්න ඕන. ඉවර කරනවා මම. මම එතුමාගේ කාර්ය සභා අවස්ථාවේ කතා කරගෙන යන වෙලාව මම කිව්වා බලන්න අපේ දිස්ත්‍රික්කේ ඉන්නවා පවුල් 6000 ගානක් දින් අඟලක් නැතුව. දින් අඟලක් නැතුව ඉන්නවා. අක්කර 50000ක් විතර තියෙනවා රජයට අයිතිදන් කොම්පැනි වලට දීලා. ඒව කොම්පැනි කාර්යව භුක්ති විඳිනවා. මේ 6500 ගානක් පවුල් වලට අපට වමනා අක්කර 800යි. ඒක ලබා ගන්න බැරුව ඉන්න ආණ්ඩුව. ඉතින් මම මෙහෙම කියලා ගියාගෙන යනකොට කිව්වා ඔබතුමා දන්නවද අපේ ජනදාස ගියා ඉරමක් ඉල්ලන්න ප්‍රාදේශීය ලේකම් කාට වගේ ලියුමක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කිව්වා කසාද බැඳපු නැති කට්ටියට ඉඩම් දෙන්නේ නැහැ කියලා. ඒ පාරේ මිනිහා කියලා කසාදයක් බැන්දා. ඒ පාර ගිහිල්ලා ආපහු මතක් කරාම් ප්‍රාදේශීය ලේකම්ට. ප්‍රාදේශීය ලේකම් කිව්වා මට දෙන්න ඉඩමක් නැහැ කියලා. ඒ මිනිහට අන්තිමට කසාදිකුත් බැඳගන්න ඒ ගෑණිටත් එක්කලා ඉඩමක් හොයන්න වුණා. Tamanට තනියම ඉඩමක් හොයාගන්න බැරි වෙලාවේ. ඒ වෙලාවේ මෙතුමා නැගිටලා කිව්වා මම මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.
ගරු සජිත් ප්‍රේමදාස.
ඒ අනුව එතුමාට මම ලියුම් දෙකක් කෙව්වා. මට තවම ප්‍රශ්නේ විසඳෙලත් නැහැ. ලියුම් වලට උත්තරත් නැහැ. ඉතින් ඔබතුමාගේ ප්‍රකාශය
අසන් කරන්න ගරු මන්තුමා.
ගරු මැතිතුමනි. ගරු මැතිතුමනි පොඩක් අදහසක් ඉදිරිපත් කරන්න කමක් නැද්ද? දැන් ඔබතුමා කතා කරා මේ අක්කර 100 ගණන් එක එක කම්පැනි වලට දෙන කතාව.
මම ඔබතුමාගෙන්
අහන්න කැමතියි මොන රජයේ කාලෙද මොනරාගල දිස්ත්‍රික්කේ අක්කර දසදහස් ගණන් ඩෝල් කම්පැනියට දුන්නේ? ඒක එකක්. දෙවෙනි එක මොන කාලවකවානුවේද වැලිකන්ද ප්‍රදේශයේ තවත් අක්කර දසදහස් ගණනක් ඒ ප්‍රදේශයේ එවකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුදැනුම නැතිව ඩෝල් කොම්පැනියට ලබා දුන්නේ කොයි කාලෙද මට ඒක කියන්න
පුළුවන්? මම දන්නවා ඩෝල් කොම්පැනියට පදුකරයක් හැටියට යම් වගාවන් දැමීමට ඉඩම් දුන්නේ අපේ ආණ්ඩුව කාලේ කියලා. ඒ ගැන මම නෑ කියන්නේ. වගා කරන්නට ආණ්ඩුවක් ආණ්ඩුවක් හැටියට
වමනා කරන සංවර්ධනයේ ආයෝජකයන්ට ඒ ඉඩම් බදුකරයක් ඇත්තේ
ලබා දීලා තියෙන්නේ
ඒ ඉඩම් වල අවශ්‍ය සංවර්ධනය
මන්තුමා අවසන් කරන්න
බදුකරයක් නෙමෙයි බදුකරයක් නෙමෙයි නෑ නෑ මම දන්න වන සංරක්ෂණයක් නෑ
ගරු මන්තුමා අවසන් කරන්න අවසන් කරන්න
නෑ මම කියන්නේ එක දෙයයි ඒවා ලබා දුන්නේ සංවර්ධනය කරන්න ඒ ඉඩම් නිකම් මුඩු ඉඩම් හැටියට තියෙන නිසා ඒක වෙනම කතාවක් මම මේ කියන්නේ ඔබතුමාලා අපිට වෙච්ච පොරොන්දුවක් මේ සභාවේ ඔබතුමාට ලියුම් දෙකක් යවලත් මට ඒකට අවධානයක් යොමු කරගන්න බැරි වුණා ඔබතුමාගේ ප්‍රකාශ ගැන අපිට විශ්වාසය තියන්න කියනවනම් කරුණාකරලා ඔබතුමා වෙච්ච පොරොන්දුව පළමුව ඉටු කර
අවසන් කරන්න
ගරු මැතිතුමනි සමාවෙන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබතුමා සඳහන් කරන බල ප්‍රදේශය ඇත්ත වශයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ බරපතල ඉඩම් හිඟයක් තිබෙනවා. එහෙම නැතුව ඔබතුමාගේ ඉල්ලීම අහක දැමුවයි කියනවා නෙවෙයි. නමුත් මම ඔබතුමා පොඩ්ඩක් නිවැරදි කරන්නට ඕන. ඔබතුමා රජයේ සිටින කාලේ ඔබතුමාගේ වගකීම නෙවෙයි. ඔබතුමාගේ රජයේ කාලේ අක්කර දසදහස් ගණන් මුඩු ඉඩම් දුන්නා බහුජාතික කොම්පැනි වලට බහුජාතික කොම්පැනි වලට අක්කර දසදහස් ගණන් දුන්නා. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි ඉතින් ඉඩම් නැත්නම් මොනව කරන්නද? නෑ ඉඩම් වල ප්‍රශ්නයක් තියෙනවා.
කොම්පැනි වලට
දීලා. කොහෙද?
කොම්පැනි වලට දීලා. අක්කර තියෙනවා 10000 මුඩු ඉඩම්.
කොහෙද රත්නපුරද?
ඔව්. මුඩු ඉඩම්. වගා
නෑ ඔබතුමා මං හිතන්නේ ඔය මේ නෑ ඔබතුමා ඔය නෑ මං හිතන්නේ ඔබතුමා සඳහන් කරන්නේ ඔය වතු ඉඩන්නේ වතු ඉඩන් නේද? ඔව් ඒ ඇත්තටම මම ඔබතුමාට කියන්න කැමතියි අපි විශාල පරිශ්‍රමයක් දරුවා වතු සමාගම් වලට කතා කරලා ඒ ඉඩකඩම් ලබා ගන්න. සමහර තැන්වල අපි සාර්ථක වුණා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්තටම අපි අසාර්ථක වුණා. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලීමක් එහෙම පැහැර හරින්නේ නැහැ. එහෙම නැතු ඉඩමක් තියාගෙන නොදී ඉන්නෙත් නැහැ. නමුත් මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. ඔබතුමාට එකක් කියන්න කැමතියි සමා වෙන්න. ඩෝල් ආයතනයේට මොනරාගල දිස්ත්‍රික්කයේ අක්කරයක් දෙකක් නෙමෙයි අක්කර දසදහස් ගණනක් දීලා තියෙනවා. පොළොන්නරුවෙත් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ඉඩම් තුල ඒ ඉඩම් තුල අපිට ඕන තරම් ඉඩම් බෙදන්න තිබ්බා. නෑ මම ඔබතුමා නැති ඉඩම් නැති තැන මට ඉඩම් දෙන්නට බෑ ගරු ඇමතිතුමනි. නෑ මම සමා වෙන්න ඔබතුමාගේ කතාව මම ප්‍රතික්ෂේප කරනවා. බොහොම කාරුණික
ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්තුමා
ගරු සභාපතිතුමනි
වාඩි වාඩි
ගරු සභාපතිතුමනි මගේ කාලය කතා කරමු
ගරු සුජීව
ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි අපි වාසුදේව නානකර මහත්මයා ආවේගය අපි පිළිගන්නවා. ඔබතුමාට පුළුවන් නම් පර්චස් 20ක්ම අපේ මගේ ආසනෙත් මට ඉඩමක් හොයලා දෙන්න බෑ. කොහෙන්වත් කඩුවෙල ආසනේ මට ඉඩමක් හොයා ගන්න බෑ. දෙන්නේ නෑ කවුරුත්. ඉතින් කොහෙන් හරි ඔබතුමාට ප්‍රදේශ ලේකම් කාර්යාලයෙන් හරි කොහෙන් හරි අත්පත් කරගන්නක ලේසි නෑ.
විශේෂ වටිනාකම් බඳින්න විතරයි.
කොහෙන් අත්පත් කරගන්නේ කාගෙන්?
ඕනම ඉඩමක් අත්පත් කරගන්න රජයට පුළුවන් අවශ්‍යතාවයම
අවුරුදු දෙකක්වත්
නැහැ නෑ
ගරු ඇමතිතුමා කැදිනවා
සංකරණ
ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න.